Tapi ini kata gelak රූපය ගැන දැන් අපි කරන්නේ ස්කන්ධ ධාතු ආයතන ටිකේදී ස්කන්ධ ගැන ස්කන්ධයෙන් තාම රූපස්කන්ධය ගැනයි ඉතින්නේ දැන් සාකච්ඡා කරන්නේ. ඒකට අපි කිව්වා ස්කන්ධ කියලා කියන්නේ සමූහ වර්ගයෙන් රාශි වර්ගයෙන් කොහොමද සමූහ මොනවද සමූහ වශයෙන් රාශි වශයෙන් තියෙන්නේ දැන් තැන් වල වැටුණු 11 පොලක වැටුණු ඔක්කොම රූප ටික එකට එකතු කරලා හපුල්වා කැටි කරලා අරගෙන කියනවා උපස්කන්ධය කියලා. එතකොට ඒ 11 කුලෙම තියෙන රූපයන්ගේ රූපී ලක්ෂණ ටික අපි මේ ඉගෙන ගන්න කතා කරන්නේ. රූපය කියනකොට හැම රූපයක්ම එක වගේ එක විදිහට නෑ. ඒ රූපය හඳුනගත්තාමයි අපිට මේ ආස්තෝ කෙලෙස් දුරු කරගන්න පුළුවන් නිසා අපිට තුන්ද රූප වවත්තාන නාම වවත්තාන කියලා දෙයාකාරයි. ඒකෙන් රූපය ගැන විනිශ්චය කරනවා නාම ධර්ම ගැන විනිශ්චය කරනවා. ඒ රූපවත්තන නාමවත්තන කියන ධර්මතා දෙක නිසායි නාම රූප ධර්මයන් පිළිසින් දක්ල දිට්ඨි විසුද්ධිය ඇති කරගන්න පුළුවන්. එතකොට මෙතෙන්දී මේ රූපය හොඳට පිළිසින් දැනගත්තාම නාම ධර්ම අවබෝධ කරගන්න අපිට හරිම පහසුයි. ඒ නිසා ගාවට දැන් මේ ස්කන්ධ ටික අපි කරද්දී ස්කන්ධ වලට කාලයක් අපිට යනවා. නමුත් ඒකේ පාඩුව අපිට හිතෙන්නේ නැහැ. මොකද ආයතන ධාතු කියනකොට ඒක කෙටි පරියායකින් යන්න පුළුවන්. මොකද මේ ස්කන්ධ ටික පෙන්වනකොට ඒ ස්කන්ධ වල රූපය අපි විස්තර කළා. ආයතන වල ධාතු වල රූපය කියලා යමක් තියෙනවා නම් අර ස්කන්ධ වල තියෙන රූපය පෙන්වන්න මතක් කරන්න විතරයි ඕනෙකම තියෙන්නේ. ඒ නිසා එතකොට දැන් අපි මේ රූපකාණ්ඩයේදී ඉස්සල බුදුරජාණන් වහන්සේ ඒ විදිහේ රූපය ගැන පෙනෙන රූපය ගැන මාතෘකාවක් කරන ಉದ್ದೇಶයක්. ඒ ಉದ್ದೇಶය තමයි එකේ ඉඳලා තියෙනවා එකලොස් මාතෘකාවකින් රූපය ගැන පෙන්වන කාරණා 11 දක්වා. එක් ආකාරකින් රූපය ගැන කියන්න පුළුවන්, දෙආකාරකින් රූපය ගැන කියන්න පුළුවන්, තුන් ආකාරකින් රූපය ගැන කියන්න පුළුවන් කියලා රූපය ගැන පෙන්වන්න පුළුවන් ක්‍රම උපායන් 11ක් වෙනවා. ඒකෙන් ඒ ටික උද්දේශ වශයෙන් නිද්දේශ වශයෙන් කියලා දෙපොළක තියෙනවා මේ ධම්ම සංගමයේ. උද්දේශ වශයෙන් කියන්නේ ඉස්සෙල්ලා රූපේ ඒක විදං රූපේ දිවිදං කියලා මාතෘකාව විතරක් අරගෙන යනවා. ඊට පස්සේ නිද්දේශ වාරයේදී ඒක විස්තර කරනවා. නිද්දේශ වාරයේදී ඒක විස්තර කරනවා. එතකොට මේ අපි ඊයේ කළ මාතෘකාවේ එක පළවෙනි කොටස නැත්නම් පළවෙනි සංග්‍රහය අපි විස්තර කළා. එතකොට දැන් පෙන්වන බුදුරජාණන් වහන්සේ ද්විදින සංග්‍රහ රූපයේ දෙයාකාරිනු සංග්‍රහ වෙනවා කියලා පෙන්නනවා. දෙයාකාරකින් සංග්‍රහ වෙන රූපි මේ කාරණා ටික ලියා ගන්නවා. දැන් මේ පස්සේ හරි රූපේ එකාකාරකින් සංග්‍රහ වෙනවා කියන එක යටතේ මෙන්න මේ ඒක විදින රූපකන්දේ කියලා රූපය කියලා කියන්නේ සම්බන් රූපන් හැම රූපයක්ම න හේතු හේතු නෙවෙයි අහේතුකයි කියන කාරණා ටික ලියා ගන්නවා. එතකොට මේකේ ඒකක සංග්‍රහ වශයෙන් ඊට පස්සේ ඒ දෙයාකාර සංග්‍රහ වශයෙන් මේ කාරණා ටික ඊට පස්සේ ලියා ගන්නවා. අත්ති රූපං උපාදා අත්ති රූපං නෝපාදා ඒ වචන තේරුම් අපි බලමු. ඊට පස්සේ අත්ති රූපං උපාදින්නම් අත්ති රූපං අනුපාදින්නම් අත්ති රූපං උපාදින්න උපාදානියං අත්ති රූපං අනුපාදින්න උපාදානියං අත්ති රූපං සංනිදස්සනං අත්ති රූපං අනිදස්සනං අත්ති රූපං සප්පටිගං අත්ති රූපං අප්පටිගං දැන් අතිරූපං ඉන්ද්‍රියං අතිරූපං නේන්ද්‍රියං අතිරූපං මහභූතං අතිරූපං නමහභූතං අතිරූපං විඤ්ඤාති අතිරූපං නවිඤ්ඤාති අතිරූපං චිත්ත සමුත්ථානං අතිරූපං නචිත්ත සමුත්ථානං අතිරූපං චිත්ත භූ අතිරූපං නචිත්ත භූ අතිරූපං චිත්තානු පරිවත්ති ඒ අතිරූපං නචිත්තානු පරිවත්ති අතිරූපං අජ්ජත්තං අතිරූපං බාහිරං අතිරූපං ඕලාරිකං අතිරූපං සුකුමං අතිරූපං දුරේ අතිරූපං සම්පති කියලා මෙන්න මේ කාරණා ටික තේරුම් කර ගන්න ඕනේ. එතකොට මෙතෙන්ටි කාරණා තියෙනවා 14ක්. ඒකක එක ආකාරකින් පෙන්වන එකයි ඊට පස්සේ දෙආකාරකින් පෙන්වන කාරණා 14ක්. මෙන්න මේක තමයි මම කී කාරණා තුන කියවි ගානක් කියන මේ රූපේ ගැන මේ ටික අපි කරනකොට බොහොම වටිනා අවබෝධයක් අපිට ලබා ගන්න පුළුවන්. අපි අද මේ දෙආකාරකින් පෙන්වලා තියෙන රූපය ගැන ඉගෙන ගමු. ඊට පස්සේ මේ හරියදි ටිකක් අපි විස්තර ඇතුව මේ මුල් ටික ඉගෙන ගත්තාම පర్యాయ වශයෙන් පෙන්වනකොට එකම රූපය ඇතුළත් වෙන පర్యాయක. ඒකෙන් අපිට අත්හැරලා කරන්න පුළුවන් මේ රූපෙම ඉස්සරහට. දැන් අපි කියමුකෝ මේ තුන් ආකාරයෙන් පෙන්වන තැනකදී ආපහු ඇහැ පෙන්වන අවස්ථාවක් වුණා. ඇහැ ගැන අපි ඉගෙනගෙන තියෙනවා නම් ආයෙ ඒක ගන්න ඕනේ නැහැ. ඒවත් අපිට කෙටියෙන් ඉස්සරහට යන්න පුළුවන්. බලමු එතකොට මේ දැන් අද අපි ඒක ටික විස්තර වශයෙන් බලනවා. මේ මාතෘකාවේ දෙවෙනි එක අද මම මාතෘකාව විතරක් 11 ස්තරයේ ආකාරය දක්වා විස්තර වෙලා කියාගෙන යන තු මාතෘකාව එදාටම මාතෘකල්ල එදාටම නිද්දසෝසි විස්තර කරන එක මේ කරන්නේ. එතකොට අතිරූපං උපාදා අතිරූප නෝපාදා කියලා වෙනවා. එතකොට මොකද්ද උපාදා රූප? අතිරූපං උපාදා. උපාදා රූපයක් තියෙනවා කියලා. බුදු දනහස කතමන්තං රූපං උපාදා. උපාදා රූපය කියලා කියන්නේ මොකද්ද? ඔන්න මේ ටික දකින්න ඕනේ අපි. එතකොට උපාදාය රූප කියලා කියන්නේ ඇසුරු කරගෙන නිසා මහ භූතයන් නිසා මහ භූතයන් ඇසුරු කරගෙන මහ භූතයන් අත නොහැර පවතින නිසා උපාදායයි කියන්නේ. මහ භූතයන් අත නොහැර කෙනෙක් අපි කියන්නේ මං නිසා මං උපාදාය කියලා බුදු දහම කියනවා කියන්නේ මං නිසා මං ඇසුරු කරගෙන මේ සත්‍ය දෙකෙන් නිදහස් වෙන ඒ වගේ උපාදාය කියන ලක්ෂණ ඇසුරු කරගෙන අර්ථයෙන් චත්තාරෝච මහ භූත චතුර්මංක මහ භූතානං උපාදාය සතර මහ භූතයන්ගේ උපාදාය නිසා සතර මහ ධාතු ඇසුරු කරගෙන සතර මහ ධාතු නුමුදා කියන අර්ථයෙන් උපාදාය. එතකොට ඒ සතර මහ ධාතුව නෙවෙයි සතර මහ ධාතුව නිසා විද්‍යමාන වූ රූප වලට කියන උපාදා රූප කියලා. ඒ උපාදා රූප කියන්නේ මොනවද? මෙන්න මේ ටික. මේකත් අපි තේරුම් කර ගන්න ඕනේ. ඒවා චක්කායතන, සෝතායතන, ඝානායතන, ජීවායතන, කායායතන. එතකොට ආධ්‍යාත්මික ආයතන හයක් තියෙනවා. ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන. එතකොට මෙන්න මේ ආධ්‍යාත්මික මේ ආයතන හය රූප හය උපාදා රූප මහ භූතයන් නිසා විද්‍යමාන. එතකොට ගෝචර බාහිර රූප තියෙන රූප ආයතන, සද්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන. එතකොට එයින් හතරක් තියෙන්නේ රූපයයි, සද්දයයි, ගන්ධයයි, රසයයි. එතකොට පොට්ටබ්බේ ගන්නේ නැහැ කයට. මොකද ඒක කෙලින්ම මහ භූත රූපෙම ගැටෙන නිසා. උපාදාය රූපෙ නෙමෙයි. ඒක අපි දෙමු. එතකොට නමය. ඊට පස්සේ ඉස්තින්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය, කාය විඤ්ඤාප්ති, වචී විඤ්ඤාප්ති, ආකාශ ධාතු, රූපස ලහුතා, මුදිතා, කම්මඤ්ඤතා, උපචේ, සන්තති, ජරතා, අනිත්‍යතා, කබලින් ආහාර කියපු මෙන්න මේ ටික. මෙන්න මේ ටික ගත්තහම මෙන්න මේවා ටික ටික උපාදා රූප. එතකොට අති රූපං උපාදා. දැන් ධම්ම සංගමයේ සින්නන්නේ එකින් එකට උගන්නලු. මේ හරියට හිත තබ්බුවාම මේක ඉගෙන ගන්න හරිය පහසුයි කියන එක. අපි කියමු බුදුරජාණන් වහන්සේම මාතෘකා කරනවා රූපය දෙආකාරයි උපාදා රූපයක් තියෙනවා උපාදා නෝ රූපයක් තියෙනවා ඊට පස්සේ උපාදා රූපය කියන්නේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ මහල උපාදා රූපේ විස්තර කරනවා විස්තර කළා ඇහ කන දිව නාසය ශරීර කියලා මේ ටික පෙන්නනවා අනිත් මාතෘකාවට යන්න ඉස්සෙල්ලා නිදේශපාලි ඒකම විස්තර කරනවා ඊට පස්සේ උපාදා රූපේ කියව මොකද්ද ඇහ කන දිව නාසය ශරීර මේ ටික කියලා ඊට පස්සේ මේ ඇහ කියන්නේ මොකක්ද කියලා ආයතේ උපාදාය රූපය ආයෙ බෙදලා පෙන්නනවා උපාදාය රූපේ කියපු කාරණා පෞද්ගලික ජීවිතෙන් පෙන්නනවා හොඳට විස්තර කරලා පෙන්නනවා මේක ඊට පස්සේ දැන් මෙතන උපාදා කියලා පෙන්නපු ටිකේදී චක්කායතන සෝතායතන ගහනායතන කියලා පෙන්වන්නේ ඊට පස්සේ කතමන්තන් රූපං චක්කායතන කියලා ඒ මාත්‍රකාවේ උඩම තියෙන එකාරගෙන ඊට පස්සේ විස්තර කරනවා මේ තාම අත්ති රූපං උපාදා කියලා කියපු එක අත්ති රූපං උපාදා අත්ති රූපං නෝපාදා කියලා දෙකකට බෙදුවා මේ දෙයාකාරයක සංග්‍රහ වෙන පරයයේදී ඒකේ පළවෙනි මාත්‍රකාව තමයි මේ පුරවන්නේ තමයි පළවෙනි කොටස එතකොට ඒ උපාදාය රූපයන්ගේ පළවෙනි එක චක්ඛායතනෙ කියන්නේ මොකක්ද කියන එක ගැන පෙන්නනවා ඒකත් බුදුරජාණන් වහන්සේ ක්‍රම හතරකට පෙන්නනවා ඇහැ කියන එක ගැන ඒ පෙන්නන එකේනොත් ලොකු කෙලෙසියක් දුරු වෙන විදියට ඒ කියන්නේ යං චක්කුං චතුර්ණං මහභූතානං උපාදාය පසාද අත්ථභව පරියාපන්නෝ අනිදස්සන සප්පටිගේ යේන චක්කුණා අනිදස්සනේන සප්පටිගේන රූපං සනිදස්සන සප්පටිගම් පස්සීවා පස්සතිවා පස්සිස්සතිවා පස්සේවා චක්කුම් පේතං චක්කා යතනම් පේතං චක්කු ධාතු පේතං චක්කු ඉන්ද්‍රියම් පේතං ලෝකෝ පේසෝ ද්වාරෝ පේසෝ සමුද්දෝ පේසෝ පණ්ඩරම් පේතං චිත්තම් පේතං වත්තුම් පේතං නෙත්තම් පේතං නයනම් පේතං ඌරිම තීරම් පේතං සුඤ්ඤෝගාමෝ පේසෝ ඉදං තන් රූපං චක්කායත ඔන්න ඇහැ ගැන හොඳ විස්තරයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇහැ කියලා කියන්නේ සතර මහා භූතයන් නිසා සතර මහා භූතයන් නිසා හටගත් නිසා උපන්න ප්‍රසාද වූ අපිට ප්‍රසාදය කියලා කියන්නේ උපය වගේ ස්වභාවය හරිද ප්‍රසාද වූ හැබැයි මොකද අත්ථ භව පරියාපන්න තමන්ගේ ආත්ම භාවය අනුව ගිය එතකොට මේ කාරණාව හොඳ කාරණා දකින්නවා ඇහෙන් තොර ජීවිතයක් දකින්න එපා ජීවිතින් තොර ඇහක් දකින්න එපා ඇහැ කියන මට්ටම තමයි ජීවිතය එතකොට මේ තමන් අනුව ගිය තමන්ගේ කියන කාරණාව එතකොට අත්ථභව පරියාපන්න තමන් අනුව ගිය තමන්ගේ ජීවිතයේ ආත්මභාවය අනුව ගිය ධර්මයක් තමයි ඇහැ තියෙනවා කියන්නේ පුද්ගලයායි ජීවත් එතකොට පුද්ගලයා ජීවත් වෙනවා කියන්නේ ඇහැ කියලා. ඇහැ නැති වුණා කියන්නේ පුද්ගලයා මරනවා. පුද්ගලයා මරනවා කියන්නේ ඇහැ නැති වෙනවා. එතකොට මෙතනදී තව හොඳ කාරණා ටිකක් මේක දකින්න ඕනේ. මොකද මේ ඇහි මිදෙනවා කියන කාරණාව වෙන එකක් ඥාන දර්ශනය. එතකොට අත්වාපරේ පන්නු අනිදස්සන සප්පටි. හැබැයි ඇහි ලක්ෂණේකුත් තියෙනවා. ආත්මභාව අනුව ගිය ජීවිතය අනුව ගිය එකක් ඇහැ කවදාවත් මෙයාට පේන්නේ නැති එකක් ඇහැ අනිදස්සන හැබැයි සප්පටික ගැටෙනවා රූප ගැටෙන්න පුළුවන් ගැටීමේ ලක්ෂණයක් තියෙන සතර මහා ධාතුන්ගේ උපාදාය වූ ප්‍රසාදයක් තියෙනවා ඇහැ කියලා ඒක ආත්මභාවය අනුව ගිහිල්ලා තියෙන්නේ හැබැයි දකින්න බෑ අනිදස්සන අනිදස්සනයි දකින්න බෑ ඒ හැ කවදාවත්ම හැ දකින්න බෑ සප්පටික එතකොට යේන චක්කුණ ඒ ඇහි ලක්ෂණ ටික ඔය කිව්වේ හොඳට එතකොට ඇහැ කියන එක දකින්න ඕනේ අපි ඇහැ කියනක තව තමන්ගේ ජීවිතයේ වෙච්ච සිද්ධියක් එතකොට ජීවිතයේ වෙච්ච සිද්ධියක් කියනකොට කවදාවත් මේ කඩදාසි කොලයකින් එහෙම කන්නාඩියකින් එහෙම තමන්ගේ හැම දකින්න බැරි එකක් වෙන්න ඕනේ. අත්භව පරියාපන. එහෙමනම් තමන්ගේ ආත්මේ ජීවිතේ කන්නඩියක් තියෙනවා. දැන් මේ කියන කාරණාවෙන් දැන් අපිට හිතන්නේ අපේ ඇහැ ෆොටෝ එකකුත් බලා ගන්න පුළුවන් කියලානේ. කන්නඩියකුත් බලා ගන්න පුළුවන් එකක් තියෙනවා. එහෙම බලන්න බෑ එහෙනම්. ඇයි අත්භව පරියාපන්න එකක්? ආත්ම භාවයේ අනුගිය එකක් ඇහැ. එහෙනම් ඇහැ කියන එක ආත්ම භාවයේ අනුගිය එකක් නෙවෙයි. එහෙනම් කන්නඩියෙත් ජීවිතේ තියෙනවා. ඒ කියන්නේ ජීවිතේ යම් තාක්ද ඇහැ ඒතක්. ඇහැ යම් තාක්ද ජීවිතේ ඒතක් කියන තැනකින් මේ පෙන්වන්නේ දැන්. එතකොට ඇහැ නැති වෙනවා කියන එක පනවන්නේ ජීවිතේ නැති කියලා. ජීවිතේ නැති වෙනවා කියන එක පනවන්නේ ඇහැ නැති වෙනවා. එහෙනම් මේ අපිට මේ ඇහැ පේන මට්ටම වැරදි. නියම ලක්ෂණින් යුක්ත ඇහැ කියන තැනට අපි එන්න ඕනේ. දැන් අපිට තේරෙනවානේ ෆොටෝ එකක් බලලා මේ මගේ ඇහැ කියන්න පුළුවන් නේද? නේද? එහෙනම් ඒ ඇහැට නෙමෙයි මේ ඇහැ කියන්නේ. කන්නඩියක් තියෙන ඡායාව දිහා බලලත් ඇහැ දැක්ක හැකි. ඒකට නෙමෙයි මේ ඇහැ කියන්නේ. කියන කාරණා. ඊට පස්සේ පෙන්නනවා මේ ඇහැේ ලක්ෂණය කියනකොට අනිදස්සනෝ අපපටිකෝ. මේ සප්පටිකෝ. රූප ගැටීමේ ලක්ෂණය යුක්තයි හැබැයි නමුත් දකින්න බෑ. ඇහැේ ස්වභාවය තමයි කවදාවත් දකින්න බෑ. දකින්න බෑ කියලා කියන්නේ එහෙනම් අතීතයේදී කවදාහවත්ම ඇහැ දැකලා නැහැ අපි. අතීතයේදී කවදාවත්ම ඇහැ දැකලා නැහැ. අනාගතයේද කවදාවත්ම ඇහැ පේන්නේ නැහැ. ඇහැට ඇහැ පේන්නේ නැහැ. එතකොට වර්තමානයේද ඇහැ පේන්නේ නැහැ. අපිට මේ ඇහැට ඇහැ බලන්න පුළුවන්. මේ ඇහැට ඇහැ පේන්නේ නැහැ නේද? එහෙනම් අතීතයේදී ගෙවුණු තැනදී ඇහැ කියන එකට එයාට යව පේන්නේ නැහැ. පිහියේ මුවාතින් ඕනම දෙයක් කපන්න පුළුවන්. මුවාතට පුළුවන් ද මුවාත කපන්න. පිහියේ මුවාතකින් ඕන දෙයක් කපන්න පුළුවන්. පිහියේ මුවාත කපන්න බැහැනේ. ඒ වගේ මේ ඇහින් ඕන දෙයක් බලන්න පුළුවන්. ඇහැට ඇහැ බලන්න බෑ. ඒ වගේ. එතකොට අපි නොදන්න නොදැක්ක දෙයක් කවදාවත් දන්නේ. එතකොට හොඳට තේරුම් කරගන්න ඕනේ ඇහැ කියනකොට මෙන්න මේ ඇහි ලක්ෂණය තමයි ආත්ම භාවය අනුවගේ දකින්න බැරි ගැටෙන ඇහැත්. ඒ ඇහි තව ලක්ෂණය තව ටිකක් කියනවා. යේන චක්කුණා අනිදස්සනේන යේන චක්කුණා අනිදස්සනේන සප්පටිගේන රූපං සනිදස්සනං සප්පටිගම් පස්සීවා පස්සතිවා පස්සිසතිවා පස්සේවා යම් අනිදර්ශන දකින්න බැරි ගැටෙන ඇහැකින් දකින්න පුළුවන් ගැටෙන රූපයක් දකිනං හෝ දැක්කේ හෝ දකී හෝ දකින්නේ නම් හෝ මේ තුන් කාලෙන් කියන්නේ දැක්කේ හෝ දකී හෝ පස්සීවා පස්සතිවා පස්සිස්සතිවා දකින්නේ නම් හෝ එතකොට අන්න ඒ ඇහැට කියනවා පස්සේවා කියලා පෙනෙයි නම් අන්න ඒ පේන ඇහැට කියනවා චක්කු කියලා කියන්න පුළුවන්. මේ ඇහැට කියන නම් ටිකක් කියනවා පරියය නම් චක් ආයතනම් පේත. හරිද? චක්කු ධාතු. ඊට පස්සේ චක්කු ඉන්ද්‍රිය. චක්කු කියලා කියනවා චක්කු චක් ආයතනේ චක්කු ධාතු චක්කු ඉන්ද්‍රිය ලෝකය කියලා ద్వාරය කියලා සමුද්‍රය කියලා කියනවා පණ්ඩරයි කියලා කියනවා කෙතයි කියලා කියනවා වස්තුයි කියලා කියනවා මේකට ණය නෙතයි කියලා කියනවා ණයනයි කියලා කියනවා මෙතරයි කියලා කියනවා ශුන්‍යෝගාමේ හිස් දෙයක් ගමක් කියලා කියනවා මේ ඇහැට කියලා නම් දෙකකින් කියනවා. එතකොට මෙන්න මේ කියපු විස්තර ටිකෙන් මේකයි මම කිව්වේ බලා ගන්න ඔය කියපු විස්තර විදිහටම මේ ආකාරයෙන්ම කනයි නාසයයි දිවයි කයයි කියන තුනත් මහා භූතානං උපාදාය ප්‍රසාදු කියලා දැකලා ඒක අත්භව පරියාපන්නෝ ආත්මය අනුවගිය එකක් අනිදස්සනයි සප්පටිකයි දකින්න බෑ ගැටෙනවා ඒ එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කවදාවත් අපි පුද්ගලයා කෙනා කෙනාගේ
ඇහැ කන දිව නාසය ශරීරය කවදාවත් දැකලා නැහැ. දකින්නත් නැහැ, දකින්නෙත් නැහැ. තමන් කියලා පනවන තමන්ගේ ජීවිතයේ වෙච්ච තමන්ගේ ආත්ම භාවය අනුව ගිය ලෝකේ සැප දුක් විඳිනවා නම් අපි මැරෙයි කියලා හිතනවා නම් බය තියෙන ওই ටික නැසෙයි කියලා තමන්ගේ ජීවිතයේ ඒ ජීවිතයේ කියලා නැසෙන ටික. ඒ කියන්නේ අපි රැකගන්න හැම වෙලාවෙම උත්සාහවත් වෙන්න ඕනේ. කමන්නේ තමන්ගේ ජීවිතය රැකගන්න. ජීවිතයේ කියලා බොරු වටපිටාවක් රැකගන්න මේ දුක් විඳින්න මේ අල්ලගත්තාමයි ජීවිතේ රැකගන්න දරුව දුක් විඳින්න වෙන්නේ. ජීවිතයේ පවතින්නේ මොන ටිකේද, මොන වගේ දියද්ද කියලා බලලා ඒ ටික රැකගන්න විතරක් උත්සාහ දෙන්න දොර බරාලු. ඈ තමන්ට නොමරින්න නෙවෙයි කමක් නැහැ. එතකොට මෙතනදී අපි මේ ජීවිතය කියලා ජීවිතේ නොවන කැලෙත් අල්ලගෙන ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ජීවිතයේ වෙච්ච ජීවිතයේ උන තමා උන කොටස් ටික තමයි පෙන්න්නේ. ඇහැ කන නාසය දිව ශරීරය කියන මෙන්න මේ ටික රූපය ගැන ගත්තහම ඒ ටිකේ ස්වභාවය තමයි කිසිම දවසක තමන් දැකලා නැහැ අනිදස්සන. එතකොට ඇහැ කන දිව නාසය ශරීරය දැකලා නැහැ, හැබැයි ගැටෙනවා ආත්ම භාවය අනුව ගියේක. එතකොට මෙන්න මේ කාරණාවෙදී අපිට හොඳ කාරණාවක් වෙන්නව. අද අපිට පුළුවන් ඇහැ කියන එක දකින්න, කන දකින්න පුළුවන්, නාසය දකින්න පුළුවන්, දිව ශරීරය අද අපිට දකින්න පුළුවන් නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් සම්මාදිට්ඨිය කියන උනෝක ලෝකයට පේන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ඇත්ත ඇති හැටි දැක්කා කියලා කියන්නේ ඒක. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කෙනා කෙනාගේ ශරීරයේ ඇහැ කන දිව නාසය ශරීරය දකින්න බෑ කියලා. නමුත් අද අපිට අපේ ඇහැ කන දිව නාසය ශරීරය අපිට බලන්න පුළුවන්, දකින්න පුළුවන් කියලා හිතනවා. එතකොට දැන් අද අපි මෙතර කියලා කියන්නේ ඇහැ කන දිව නාසය ශරීරය බලන්න පුළුවන්, දකින්න පුළුවන් කියන මට්ටමේ ඉඳලා ඇහැ කන දිව නාසය ශරීරය කියන එක දකින්න බෑ. මේ නමු ජීවිතයේ වෙලා කියන කාරණාව නුවණින් දකින මට්ටමට ගෙනියන්න ඕනේ මම. එතකොට එතන එදාට අපි ඇහැ නිසා නොදැක්ක දෙයක් අරඹ දුක් විඳින්නේ. මම ඔබට කිව්වේ උපමාවක්, මෙහෙම කාරණාවක් අපිට තියෙනවා. අපි කියමු පුංචි ළමයෙකුට හදවත කියලා යමක්, වකුගඩු කියලා යමක් තියෙනවා. නමුත් ඒ ළමයා හදවත ගැන වකුගඩු ගැන මුකුත් දන්නේ නැහැ. මට හදවත තියෙන්නේ, මට වකුගඩු තියෙනවා. හදවත කියන්නේ නිලුම් මලක් වගේ, වකුගඩු කියන්නේ අඹ ගෙඩියක් වගේ, මෙහෙමයි කියලා කතා කරන්න මුකුත් දන්නේ නැහැ. ඒ හදවත ගැන වකුගඩු ගැන අනිත්‍යයි කියලා හොඳට හිතන්න දන්නේත් නැහැ. අනිත්‍යයි කියලා නරකට හිතන්න දන්නේත් නැහැ. වකුගඩු හදවත කියන කාරණාවන්ගේ මනස මිදිලා මිදිලා එයාට එහෙම එකක් නැහැ. නමුත් ඒ එයාට දැනුමක් නැහැ කියලා ඒ කෑලි ටික ජීවිතේ වෙන්න තියෙන කෘත්‍ය වෙනවනේ. ජීවිතයේ ඒ කෑලි ටික ජීවිතේ වෙලා ඒකෙන් වෙන්න තියෙන ටික වෙනවා. නමුත් ඒකෙන් එයා සැප දුක් විඳින්නේ නැහැ. එයා ඒකෙන් අමුතු නිමිති නැහැ. හදවත වකුගඩු කියන ටික පහු කාලෙදි ලොකු වෙනකොට වීඩියෝ පටයකින් දකලා හෝ මිනිහක් කපන දිහා බලලා හෝ මේ හදවත, මේ වකුගඩු, මේ වකුගඩු හරස් කඩ, හදවත කියන්නේ මෙන්න මේ වගේ කියලා හොඳට එයා ඇහින් රූපයක් බලලා නිමිති ගන්නවා. ඇහින් බලලා ගන්න එක මෙච්චර කල් තිබුණේ එහෙම එකක් පොඩි කාලේ ඉඳලා දැන් ඇහින් නිමිති බලලා හොඳට වීඩියෝ පටයකින් හරි ඇහින් බලලා බාහිර රූප ආයතනින් තමයි දැන් නිමිති ගන්න. මිනිහක් කපන දිහා හැර බලලා මේ හදවත වකුගඩු කියලා අරගෙන දැන් කෙලෙසයක් ඇති කරන මංගාව තියෙන හදවත වකුගඩුවත් මේ වගේනේ කියන අදහස. එතකොට දැන් අපිට හිතෙන්නේ අපි මේ වකුගඩුව ගැන දන්නේ තියෙන වකුගඩුව ගැනමයි කියලා. හදවත කියන එක ගැන දන්නේ තියෙන හදවත ගැනමයි කියලා. නමුත් ඔහොම දැනුමක් නැති කාලෙදිත් මේ ටික තිබුණානේ. එහෙනම් අද මේ තියෙන දැනුම වකුගඩුව මෙහෙමයි, වකුගඩු හරස්කඩ මෙහෙමයි, හදවත මෙහෙමයි කියලා අද තියෙන දැනුම සුට්ටක සම්බන්ධයක් නැහැ මේ තියෙන සිද්ධියට. ඒ අද තියෙන දැනුම තමයි මේ වකුගඩුව නැති වෙන දවසට ඊගා වකුගඩුවක් හදාගන්න තියෙන නිමිති ටික තමයි මේ වකුගඩුව කියන්නේ. ඒ වගේ ඒ පුංචි ළමයා පොඩි කාලේ කිසිම දෙයක් නොදන්නා මට්ටමක තිබ්බා වගේ ජීවිතය ඇත්ත තමයි ඇහැ කියන එක සුට්ට මොකක්වත් නොදන්න මට්ටමේමයි තියෙන්නේ. ජීවිතේ වෙලා ඒකෙන් කෙරෙන්න තියෙන කෘත්‍ය වෙනවා මේ ඇහැ අනිත්‍යයි කියලා හිතනවත්. ඇහැ ගැන නිමිති නැහැ. ඔහොම තැනක තිබිලා තියෙන්නේ එහෙම තැනක. බාහිර රූපයක් දිහා බලලා රූප ආයතනේ මේ කන්නාඩියට වටන රූපයක් දිහා බලලා මේ ඇහැ කියලා නිමිති අරගෙන තව රූපයක් දිහා බලලා මේ ඇස් දෙක කියලා නිමිති අරගෙන මගේ ඇහැතේ වගේ කියලා හිතාගෙන ඉන්නේ. දැන් ඔය මනසේ තියෙන ටික අතහැරුණොත් මනසේ අපි හිතාගෙන ඇහැයි කියලා හිතාගෙන ටික අතහැරුණොත් මේ ඇහැ දන්නේ. එතකොට මෙතෙන් හොඳට දකින්න ඕනේ මම මේ එක ආයතනකින් කියන්නේ ආයතන ටික ඔක්කොම දකින්න ඇහැ කියන එක යම් කන දිව නාසය ශරීරය කියන එක අනිමිත්ත විමුක්තිය මිදෙන්න පුළුවන්. මේ ඇහැට නිමිති නැතුව කන දිව නාසය ශරීරය කියන ටික නිමිති නැති තැනක ඉඳලා ජීවිතය දලා උදව් වෙනවා. ඒක අපි දන්නේ. දන්නේ කියන්නේ ඒ ඇහැ කන දිව නාසය ශරීරය ගැන නිමිති තියෙනවා නම් ඒක ආපහු ඇහැක් හදා ගන්න තියෙන ටික. මේ සම්මා දිට්ඨිය හරිනම් හරියට දැක්කොත් ඉබේමයි අපිව විහෙතකින් තොරව ඇහැය අනිමිත්ත ස්වභාවය දක්වා අරගෙන යන්න ඕනේ මනස. කන දිව නාසය ශරීරය අනිමිත්ත ස්වභාවය දක්වා අපේ මනස අරගෙන යන්න ඕනේ. ඒ සඳහා අපි මේ ආයතනෙන්ගේ ඇත්ත දකින්න වෙනවා. ආයතනෙන්ගේ ඇත්ත දකින්න වෙනවා. එතකොට ඇහැ කියනකොට දකින්න ඕනේ මේ ඔක්කොම ගත්තාම පෙන්නම් ඒ කියන්නේ පොත් ටිකයි සම්බන්ධ කරන්නේ. ඇහැ කියන එක ඇත්ත දකින්න තව කාරණාවක් පෙන්න අපි කියන්නේ ඒක දැන් පටිසම්භිදාමග්ගේ අපි කියමු වත්තුනානත් ඥානය කියන කාරණාව ගන්න. ඒ කියන්නේ ඇහැ ගැන මෙන්න මෙහෙම නුවණක් අපි ඇති කර ගන්න ඕනේ කියන එකත් වෙනවා බුදුරජාණන් වහන්සේ කතං අජ්ජත් බවත්තානේ පඤ්ඤා වත්තුනානත් ඥාන ආධ්‍යාත්මික වස්තුන් වවත්තාපණය කරනවා නම් මෙන්න මේ විදිහට හිතන්න. ආධ්‍යාත්මික වස්තුන් ගැන විදර්ශනා කරනවා නම් බලනවා නම් මෙන්න මේ විදිහට බලා ගන්න කියන බුදුරජාණන් වහන්සේ කතං අජ්ජත් දමි වවත්තේති චක්කුං අජ්ජත්තං වවත්තේති සෝතං අජ්ජත්තං වවත්තේති ගහනං අජ්ජත්තං වවත්තේති ජීව අජ්ජත්තං වවත්තේති කායං අජ්ජත්තං වවත්තේති මනං අජ්ජත්තං සමනෝන්නේ අපි රූප කොට නිසා මේ ටික ගමු. ඊට පස්සේ කතං චක්කුං අජ්ජත්තං වවත්තේති ඊට පස්සේ කොහොමද හිතන්නේ ඇහැ ආධ්‍යාත්මික ධර්මයක් කන දිව නාසය ශරීරය ආධ්‍යාත්මික ධර්මයක් කියලා නුවණින් තීරණය කරන්නේ. ඒකෙන් කියනවා ලොකු කෙලෙසියක්. ඇහැ දකින්න එපා රූප ආයතනෙන් කියනවා. ඒ කියන්නේ කණ්ණාඩියක මේ ඇහැ දකින්න බැරි විදිහට හොඳට ඇහැ කියන එක බුද්ධ අවස්ථාපනය කරන ආධ්‍යාත්මික ධර්මයක් කියනකොට කියනවා ඇහැ බාහිර රූපෙන් දකින්න එපා කියලා. මේ ඇහැට පිටින් පේන්නේ රූපමයි. ඇහැට පිටින් පේන්නේ රූපමයි. රූප ආයතනෙන් චක්ක ආයතනෙ දකින්න එපා කියන එක කියනවා මේක. දැන් අද සම්මත අපි මේ ආයතන පැටලලා අපිට දෙන්නේ ඒකයි. අද රූප ආයතනෙන් ඒ කියන්නේ දැන් මේ මට ඇහැට පේන්නේ රූප ආයතනෙනේ. මේ රූප ආයතනය ඇතුළේ මට චක්ක ආයතනය දකින්න පුළුවන් වෙලා නෙමෙයි. ඇහැ ඇස් කියලා නෙමෙයි හිතාගෙන ඉන්නේ. තේරෙනවද? ආන්ගේ මෝඩකම අතහරින්න මේ කරන්නේ. දැන් මේ ඇහැට පේන මේ ටික රූප මිසක ආය ඇස් එහෙම තියෙන්න බෑ. ඒකයි ඇහැ ආධ්‍යාත්මික ධර්මයක්මයි ඇහැ කියන එක. ඇහැ කියන එක කෘත්‍යයකින් එතන නම් කරන්න ඕනේ. ඒක අපි මේක බලමු. මේ මොකද ඇහැ කියන එකේ ලක්ෂණය තමයි දර්ශන කෘත්‍ය රූපයක් වෙන. ඉතින් බාහිර ඇහැ ඇස් තියෙනවා නම් මේ ඇහැ අන්ධ වුණොත් ඔය ඇහැකින් මට රූප පේන්න ඕනේ. ඇයි ඇස්නේ? ඇහැේ ලක්ෂණය ඉතින් මේ රූප පේන එකනේ. දැන් පත්තරයක කඩදාසියකත් ඇහැ දකින. පත්තරයක දැක්ක කිව්වත් චිත්‍ර මේ වීඩියෝ පටියක ඇහැ දැක්ක කිව්වත් මෙහෙම ඇහැ දැක්ක කිව්වත් වතුරක තියෙන වතුර දැක්කත් මේ රූප ආයතන. එතකොට මේ චක්කුන් අජ්ජත්ත බවත්තේපි කියනකොට ඇහැ ආධ්‍යාත්මික ධර්මයක් හැටියට තීරණය වෙනවා. තමන්ගේ ජීවිතය අනුවගේ ධර්මයක් හැටියට තීරණය වෙනවා. බවත්තේපි ඊදවස්සේ චක්කුන් අවිජ්ජා සම්භූතම් බවත්තේපි තණ්හා සම්භූතම් බවත්තේපි කම්ම සම්භූතම් බවත්තේපි ආහාර සම්භූතම් බවත්තේපි චක්කුන් චතුර්ණම් මහ භූතානං උපාදායති බවත්තේපි චක්කුන් උප්පන්නෝ බවත්තේපි චක්කුන් සමුදාගතති වවත්තේති චක්කුන් අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති ඉති වවච්චේති චක්කුන් අනත්තව වත්තු වවත්තේති චක්කුන් අද්දුවන් අසස්සතව විපරිණාම ධම්මන්ති වවත්තේති චක්කුන් අනිත්‍යං සංකතං පරිච්ඡසමුප්පන්නං කය ධම්ම වය ධම්ම විරාග ධම්ම නිරෝධ ධම්මං වවත්තේති. මෙන්න මේ විදිහට හැගෙන හිතන්න. ඔය දැන් මම මේ පොත් දෙක සම්බන්ධ කළා විතරයි. ඇහැගෙන හිතන්න මෙන්න මේ විදිහට කියලා. ඇහැ කියන එක අවිද්‍යාවෙන් හටගත් එකක්, කර්මයෙන්, තණ්හාවෙන්, ආහාරයෙන් හටගත් එකක්, මහ භූතයන්ගේ උපාදාය රූපයක්. ඇහැ කියන එක මේ අහුත්ව සම්භූතන්න හුත්වන භවිෂත්. ඇහැ කියන එක තියෙන එකක් නෙමෙයි. අද්දුවන් අසස්වත. එතකොට ස්ථිර වූ කියන එකක්, දිගින් දිගට යන එකක්, ප්‍රගත්මක් කියන එකක් එහෙම නෙමෙයි. ඇහැ කියන එක අහුත්වා සම්භූත මුත්තන බවද පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන දකින. එතකොට මම මේ ඇහැ ගැන කියන්නේ කන දිව නාසය ශරීරය කියන ටිකත් ওই විදිහටම දකින්න ඕනේ. ඔන්න ඇහැ ගැන හරියටම සම්මා දිට්ඨිය කියලා කියනවා. ඇහැ දැක්කොත් කෙලින්ම අනාගාම ඵලයට පත් වෙනවා. එක ඇහැක් දැක්ක ඔය ඇහැ හරියට දැක්කොත් අනිත් ඔක්කොම රූපේ මට්ටමටම තේරෙනවා. ඇහැ විතරක් බලන්න ඇහිේ ওই ලක්ෂණ මේ පෙන්වන ලක්ෂණ ටිකට මනස ගන්න මොන උපායකින් හරි ඒ ගන්නකොට කනත් ඒ මට්ටමටම ඇවිල්ලා නාසය දිව ශරීරය ආයෙකින් එක බලබලා ඉන්න ඕනේ. ආයතන පහෙන් මං ක්‍රම හතරක් වගේම බාර ගන්න එක ආයතනයක්. ඇහැ කියන එක අනිදර්ශනයි කියන තැනට තමන්ට තමන්ගේ ඇහැ පේන්නේ නැහැ නේද? එතකොට මේ පේන එක ඇහැ නෙමෙයි මේ රූපායතනය කියන එක ස්වම්නතල පිරිසිදු දකින්න වෙනවා. දැන් මේ පේන එක ඇහැයි කියලා ඉන්න තාක් අපි මේ අනිදර්ශනයි කියන කතාව ගන්න බෑනේ අපිට. ඇයි දැන් අද ඇහැ අපිට සනිදර්ශනයි. අද ඇහැ අපිට පේනවා. අනිදර්ශනයි කියන්නේ පේන්නේ. සනිදර්ශනයි කියලා කියන්නේ පේනවා. ඇහැ අනිදර්ශනයි කියලා කියනකොට එහෙනම් ඇහැ කියන එක බලන්න පුළුවන් පේන එකක් නන් නෙමෙයි. රූපේ විතරයි සනිදර්ශන. එහෙනම් මේ තේන දේ රූප මිසක ඇහෙනෙන්නේ කියලා හොඳට තේරුම් ගන්න ඕනේ. මේ තේරුම් ගන්නකොට තියෙන්නේ සනන්ස මේකෙදි අද මේ බාහිර රූප ආයතනේ සිහි කළාම අපිට ඇහැගෙන සංයෝජනයයි තියෙන්නේ. ඊට පස්සේ ඒ සංයෝජනේ තිබුණාම තියෙන අවාසනාව තමයි මේ හිතේ තියෙන මේ ගතියට සතර මහා ධාතු රූපී ආයත් ප්‍රසාද හැදෙන්නේ. ආයත ආත්ම භාවය කියලා මේ පැත්තේ හැදෙන්නේ. දැන් අද මේ ප්‍රසාදය හැදිලා තියෙනවා කර්මයට. ඒ ප්‍රසාදය හැදුනේ රූප බලා ගන්න. දැන් ඒ ඇහි නිසා රූප පේනවා. ඒ රූප පිරිසිඳ නොදන්නකම නිසා, ඇහැ පිරිසිඳ නොදන්නකම නිසා, පේන රූප පිරිසිඳ නොදන්නකම නිසා රූපය ඇතුලේ රූපයේ තුලින් අපි ආයත ඇහැක් හදා ගන්නවා. ඒ කියන්නේ දැන් මේ රූප බලනකොට මේ ඇහැ කියලා හිතාගෙන, මේ මගේ ඇහත් මෙහෙමයි කියලා හිතාගෙන දැන් ඇහැ ගැන තිබුණා. මේ දැනුම තියෙන්නේ මොකද? ආයත මරණාසන්න මොහොතේ ඇහැක් හදා ගන්න. යනකොට මේ ඇහැට තණ්හා කළොත් ආයත සතර මහා ධාතු රූපයකට වැටෙනවා. ආයත ප්‍රසාද ටික. බාහිර ආයතනින් ඇහැ දකින්න බැරි වුණොත් ඉවරයි කතාව. මේ කියන ඇහැ කියපු එක දකින්නම බෑ, දන්නේම නෑ. දැන් දන්නවා කියන ඇහැ, අද දන්නවා කියන ඇහැ අවිද්‍යාවෙන් හටගත් එක. අපි ඒක මේ ඇහැද අවිද්‍යාව සම්භූතක්. අද අපිට අවිද්‍යාව නිසා ඇහැ, අද අවිද්‍යාව තිබුණොත් ඒක විපාකේ ආයෙත් ඇහැ එහා පැත්තෙන් හම්බ වෙනවා. එතකොට පෙර අවිද්‍යාවේ ප්‍රතිඵලය තමයි අද ඇහැ. ඒක අද ඇහැ අපිට අදද නියෝජනය වෙන්නේ අද අවිද්‍යාව නිසා. ඒ කියන්නේ මම කියන්නේ මට මේ ඉදිරියෙන් ඇස් පේනවා කියලා පේන්නේ, මට ඇහැ කියන එක පේන මට්ටමට තියෙන්නේ ඇහැ පිරිසිදු නොදන්නකමනේ. ඇහැ කියන එක නොදන්නකම හේතුයි ඇහැ හැදෙන්නේ. අවිද්‍යාව සම්භූතං කියලා කියන්නේ ඇහැ අවිද්‍යාව කියනකොට වෙන මොකුත් නෙමේ, ඇහැ ගැන නොදන්නකම දන් හේතුයි ඇහැ හැදෙන්නේ. කර්ම සම්භූතං කියලා කියන්නේ ඇහැ කියන්නේ මෙන්න මේ වගේ එකක් කියලා අපිට නිමිත්තක් තියෙනවනේ. ඒක හේතුයි ඇහැ දෙක. දැන් අපිට පත්තරේකුණත් ඇහැ අඳින්න පුළුවන්. චිත්‍රයක ඇහෙද්දත් ඇහැ අඳින්න පුළුවන්. මොකද හිතේ තියෙන ඇහැ කියන්නේ මෙහෙම එකක් කියලා. ඇහැ කියන එක හිතේ තියෙන්න බෑනේ. ඇහැ නම් දැකලා නැත්තා. ඔය තමයි නිමිති. එතකොට ඒනේ නිමිත්තට තමයි කර්මය කියලා කියන්නේ. කර්මයක් ඇහැ හැදෙන්න හේතුව. ඒ නිසා මේ මගේ ඇහැයි කියලා මේක නැසෙන්න නොදී අපි කැමැත්තෙන් තියාගෙ තණ්හාවත් ඇහැ හැදෙන්න හේතුව. කනගුණ ආහාරයත් ඇහැ හැදෙන්න හේතුව. ඇහැ කියන එක හොඳට දකින්ද අවිද්‍යා සම්භූතක් දෙනකොට ඇහැ ගැන නොදන්නා කවම ඇහැ හැදෙන්න හේතුව අවිද්‍යා සම්භූතක්. ඇහැ ගැන ඇහැ මෙන්න මෙහෙමයි කියලා විස්තර ස්වාමීන් වහන්සේලට කරන්න පුළුවන් තාක් ඇහැ ගැන දැනුමකින් පණවන්න පුළුවන් තාක් ඇහැ දෙනවා කියන එක මතක තියාගන්න. ඒ මොන දැනුමක් ඇති කරගෙන හරි ඇහැ නැති කරගන්න දැනුම් විස්තර කරන තාක් ඇහැ ඇති වෙනවා මිසක ඇහැ නැති වෙනවා. ඒ බව හොඳට මතක තියාගන්න. ඇහැ ගැන කළු ඉන්ද්‍රියාව තියෙන සුදුපා වටේට සුදුපාට කියලා ඇහැ හිතාගන්න පුළුවන් තාක් ඇහැ ගැන නිමිති ඇති තාක් ඇහැ ගැන දැනුම ඇති තාක් ඒ කියන්නේ කර්ම කියලා කියන්නේ සිතින් කිරින් ඇහැ ගැන හිතන්න පුළුවන් තාක් කියන්න පුළුවන් තාක් කරන්න පුළුවන් තාක් කර්මය කියන එක තේරුම් ගන්න. අර මං කිය පුංචි ළමයට වකුගඩුව කියන එක තියෙනවා ජීවිතේ වෙලා. ජීවිතේ වෙලා තියෙන නමුත් එයාට වකුගඩුව ගැන හිතන්න ගන්නෙත් නැහැ කියන්න ගන්නෙත් නැහැ කරන්න ගන්නෙත් නැහැ. එතකොට ඇහැ කියන එක ජීවිතයේ වෙලා හිතන්න කියන්න කරන්න බැරි තැනකට යනකයි යන්න ඕනේ. අන්න ඔය මට්ටමට ආවහම ඔය මට්ටමට ගියහම අපි රූපිය පිරිසිඳ දකින්නවා කියන තැනට එනවා. එදාට මේ නාගම ආපහු මේ කාමයට එන්නෙම නැති තැනකට යනකයි යන්න බලුවා. ඉතින් මම ටික මතක් කළේ මේ ටික තමයි අවශ්‍යම අවශ්‍ය. මෙතනදී මගේ පෞද්ගලික අර්ථයක් චුට්ටක්ම මම කියලන්නේ මේ කාරණා දෙක පොඩ්ඩක සම්බන්ධකේ පොවිතරයි. මෙතනදී මේ පටිසම්භිදා මග්ගයේ තෙසත්ත ඥානවල 15 වෙනි ඥානය තමයි අජ්ජත් බවතානේ වස්තු නානත්තේ ඥානං කියලා. මේ වස්තු නානත්තේ ඥානං කියලා කියන්නේ වස්තුන් ගැන ඇහැ ගැන යම් කෙනෙක් නුවණ ඇති කරගන්න ඕන නම් ඇති කරගන්න ඕනේ මට්ටම්. මෙන්න මේ මට්ටම නුවණ ඇති කරගන්න මෙන්න මේ මට්ටම කියන එක දකින්න අන්තිම දකින්න ඇහැ අනිච්චං සංගතං පටිච්ච සමුප්පන්නං. ඇහැ කියන එක අවිද්‍යා ප්‍රත්‍යයෙන් කර්ම ප්‍රත්‍යයෙන් තණ්හා ප්‍රත්‍යයෙන් කියලා මෙන්න මේ හේතුන්ගෙන් හටගත් එකක් මේ ප්‍රත්‍යයෙන් හටගත් එකක් ඒක සංගත එකක් සකස්ච්ච එකක් කියන නුවණ එන්නේ. ඊට පස්සේ චක්කුං අනිච්චතෝ භවත්තේති නොනිච්චතෝ දුක්ඛතෝ භවත්තේති නොසුඛතෝ කියලා මේ ව්‍යවස්ථාපනය කරන හැටි මේ විස්තර කරන විදිහ ගොඩාක් වෙලා මේක කෙටියෙන් ගන්නම්. ඇහැ කියන එක දැනගන්න ඇහැ කියන එක විදර්ශනා කරන්න මොනවා හරි කවුරු හරි කියන ක්‍රමයට නෙමෙයි. බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා ඇහැ ගැන කොහොමද විදර්ශනා කරන්න කියලා. කොහොමද බලන්න කියලා ඒ ටිකට සම්බන්ධ කරගන්න පටිසම්භිදාමග්ගේ ඥාන දෙකට ඥානවල වත්ති රාණත් ඥානය කියන එක. ඒකට අවිද්‍යාවෙන් කර්මෙන් තණ්හාවෙන් බලන්නේ කොහොමද පෙර නොතිබීම හටගන්න ඉතුරු නැති වෙනවා කියන්නේ කොහොමද කියන කාරණාව දකින මට්ටමට ගන්න ඕනේ. මේකේ දකින්න ඕනේ නිම්ම තියෙනවා. ඇහැ ගැන මෙන්න මෙහෙම අවබෝධයක් ලැබෙන්න ඕනේ. කෙනෙක්ගේ ජීවිතේ දැනක්ගේ ජීවිතේ ඒක බලන ක්‍රමය දන්නේ නැත්නම් පෞද්ගලික අදහසකට නෙමෙයි මේ අර්ථය පුරවා ගැනීම සඳහා. එන්න එතකොට ආයතන ටික ඉවරයි. ඒකෙදි ආධ්‍යාත්මික ආයතන ටික ඔක්කොම ඒකින් ඉතින් ඒ තරම් විදිහට ආවෙ නෙමෙයි. ඒකෙත් පැය භාගින් කරලා ඉවර කරන හිතන්නවත් බැ. දැන් ඊට පස්සේ තියෙනවා දැන් උපහදා රූප කියන එක. ඊට පස්සේ ආධ්‍යාත්මික රූප පහ කළා. ඊට පස්සේ තේනන ගෝචර රූප හයයි. ගෝචර රූප හතර. ගෝචරී පහතර තමයි මොකද්ද? රූප, ශබ්ද, ගන්ධ, රස. මොකද උපාදා රූප ගැන කරන නිසා. ඒ ගෝචර රූප වල තියෙන මොකද්ද? රූප ආයතන, ශබ්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන කියලා. මෙන්න මේ ටික. එතකොට ඒ රූප ආයතනය ගැනත් වෙනවා පහ. කටමණ්ඩං රූපං රූපායතන යං චතුර්ණ මහ භූතානං උපාදාය ඔන්න රූපය කියන එක ගැන පෙන්නනවා උපාදාය යන්න නිභා සම්ිදස්සන සප්පටික සම්ිදර්ශන වූ දකින්න පුළුවන් එකම රූපේ හොඳට මතක තියාගන්න ඕන දකින්න පුළුවන් කියලා පනවන එකම රූපේ තමයි මොකද රූපය ඇහැට පෙනෙන රූපේ විතරයි සම්ිදස්සන දකින්න පුළුවන් අනිත් එක්කදු රූපයක්වත් දකින්න බෑ ඔක්කොම නිදස්සන එතකොට සම්ිදස්සන සප්පටික ගැටෙන දකින්න පුළුවන් ගැටෙන රූපේ තමයි රූපය මොකද ඒ රූපේ රූපේ ලක්ෂණ ටික කියනවා හඳුනා ගන්න නීලං පීතං ලෝහිතං ඕදාතං කාල්හම් මංජිස්සං හරිවන්නං අම්බ අම්බක්කුරවන්නං දීගං රස්සං අනුන් තූලං වට්ටං පරිමණ්ඩල ඔන්න රූපේ ගැන කියනවා නිල් පාට හෝ කහ පාට හෝ රතු පාට හෝ සුදු පාට හෝ කළු පාට හෝ මදටිය පාට හෝ කොළ පාට හෝ අඹ දළු පාට හෝ කියලා කියනවා නම් මෙන්න මේ වර්ණ පේන එක. දීගං රස්සං අනුන් තූලං දිගයි කියලා පේනවා නම් දිගට පේනවා කියන්නේ වර්ණ සතහන්. රස්සං කෙටි කියලා පේනවා නම් වර්ණ සතහන්. තූලං අනුන් චූටි කියලා පේනවා නම් තූලං කියලා මහත් තූදයක් ඒක කෙට්ටුයි මහතයි කියලා කියනවනේ මේවා. ඊට පස්සේ අනුන් තූලං වට්ටම් ඒ කියන්නේ රවුම් කියලා පේනවනම් පරිමණ්ඩලම් කියලා කියනවා පරිමණ්ඩලගේ රවුම් නේද පරිමණ්ඩලකින් රවුම් කියලා පේනවනම් වට්ටම් කියලා වට වෙලා වටයක් කියලා පේනවනම් වට්ටම් කියන්නේ ඈ ඔව් ඊට පස්සේ නෑ තව ඒක තියෙනවා චතුරස්සු හතරස් කියලා පේන ගතිය ඊට පස්සේ චලන්සං ඒ කියන්නේ හය ආකාරයක් කියලා අර හය පට්ටම් කියලා අට්ටම්සං අට අටපට්ටම් කියලා වෙනන සූලසංසං 16 අටපට්ටම ඩබල් කරලා හදන්නේ ඒ දාසේ නින්නන් තලන් හොඳට බලන්න ඕනේ ඒ කියන්නේ ගොඩ නින්නේ කියලා අර පල්ලම් පල්ලම කියලා පේනකොට ඡායාව මේ හෙවන කියලා පේනවා ඡායා එතකොට ආතපෝ ආකා ආලෝකෝ අන්ධකාරු මේ අම්බහ මහිකා මදු රාජ එතකොට දුම කියලා තියෙනවා නම් අන්ධකාරය කියලා තියෙනවා නම් ආලෝකය කියලා තියෙනවා නම් අම්බහ කියන්නේ මොකක්ද එතකොට චන්ද චන්ද මණ්ඩලස්ස වන්න සඳ මඩලී පාට කියලා කියනවා නම් චන්ද මණ්ඩලස්ස වන්න නිභා සඳ මඩලී පාට සූර්ය මණ්ඩලස්ස වන්න නිභා තාරක රූපාන වන්න නිභා ආදාස මණ්ඩලස්ස වන්න නිභා ඒ කියන්නේ කණ්ණාඩියට වැටෙන පාට කණ්ණාඩිය ඇල්වම වැටෙන පාට එන්නේ කියලා එතකොට මනිසංක මුත්තු විරුලිය විරුලියස්ස වන්න නිභා ඒ කියන්නේ මැණික් හග් ගෙඩි පාට වෙරළු එතකොට වෙරළුකන් වෛරෝඩි වගේ දේවල් වල තියෙන ඒවා ජාත රූප රජත වන්න නිභා රාත්තරන් පාට රිදී පාට කියලා ඒ කියන්නේ අපි වන්න නිභා කියනවා නම් ඊට පස්සේ යං වා පනම්පි අත්ති රූපං චතුර්ණං චාතුර්ණං භූතානං උපාදාය වර්ණ නිභා යම් වර්ණ සතහන එතකොට වර්ණ සතහන කියනකොට හොඳට දකින්න මේ හතර ඇස්ව පේනවා කියන එක මේ රූපේ එතකොට අට ඇස්වල හතරක් මෙහෙම පේනේවා හෝ මේ වර්ණ සතහන් ඇහැට පේන ටික ඔයකී ඇහැට පේන්නේ ඔච්චරමයි ආයේ ඇහැට මේ ඔන්න ওই ටික පෙන්නලා මහා වෙනවා අති රූපං චතුර්ණං මහා භූතානං උපාදාය වන්න නිබා සනිදස්සන සප්පටි දකින්න පුළුවන් ගැටෙන යන් රූපං සනිදස්සනං සප්පටි ගං චක්ුණා අනිදස්සනේ සප්පටි ගං පස්සීවා පස්සතිවා කිය. එතකොට යම් රූපයක් තියෙනවා නම් දකින්න පුළුවන් ගැටෙන දකින්ද බැරි ගැටෙන ඇහැකින් දැක්කේ හෝ දකි හෝ දකින්නේ. ඇහැගෙන පෙන්නනවා දකින්ද බැරි ගැටෙන ඇහෙන් දකින්ද පුළුවන් ගැටෙන රූපේ දැක්කේ හෝ දකි හෝ දකින්නේ නම් කියලා මෙන්න මේ රූපයයි කියන්නේ කියලා රූපායතන දෙන්න. ඔය රූපායතනේ වගේම එකම විදිහටයි සද්දේ ගන්ධේ රසය සද්දයයි ගන්ධයයි රසයයි ටික දකින්න පුළුවන්. ඔය ටික. එතකොට ඒකෙදි සද්දේදී විතරක් සත්‍ය පොඩ්ඩක් වෙනස් වෙනවා. මෙන්න මේ රූප ආයතනය කියන එක දකින්න ඕනේ. රූපය කියන එක දකින්න ඕනේ. ඔන්න දැන් ওই රූපය ගැන කිව්වා. රූපය ගැන කිව්වහම හොඳට තේරෙන්න ඕනේ රූපය කියන එක මොන විදිහටවත් පුද්ගලයෙක් පේන්න බෑ, සත්වයෙක් පේන්න බෑ, කෙනෙක්ව පේන්න බෑ. වර්ණ සටහනක් විතරයි මේ පේන්නේ. අපිට යමක් හඳුනගන්න පුළුවන්. මෙතන තියෙන වස්තුවේ මේ වර්ණ සටහන, මේ වර්ණ සටහනෙන් ඉවර වෙලා නිසා මේ වස්තුව වෙනම පේන්නේ ආකාශය අපිට. අපිට ත්‍රිමාන විදිහට අරමුණු පේනන නිසා මේ වර්ණ සටහන ත්‍රිමාන විදිහට පේනන නිසා මේ වස්තුවක් තියෙනවා කියලා හිතෙන්නේ. එතකොට මේ වස්තුවක තියෙන මේ ලක්ෂණය අපිට මේ ත්‍රිමාන නිසා. ත්‍රිමාන නැති වුණොත් අපිට ඉබේම මේ ඔක්කොම චිත්‍රයක්ම වෙනවා. දැන් චිත්‍රයක ගොඩක් දුරට අපිට ත්‍රිමානව පේන්න ගතිය නැති නිසායි ඒක චිත්‍රය කියන්නේ. මේ චිත්‍රයේ අපිට ත්‍රිමානව පේන්න ගතිය නිසායි මේ හැම වෙලාවෙම කොයි පැත්තකින් බැලුවත් තුන් පැත්තක් පේනවා ඒකයි. උඩට හිත තියලා බැලුවොත් ඒ කියන්නේ මෙහෙම පේනවා, මෙහෙම දෙපැත්ත පේනවා. ওই විදිහට තුන් පැත්තක්ම පේන නිසායි මේ රූපවල අපිට මේ චිත්‍රයක් බව තේරෙන්නේ නැහැ. දැන් චිත්‍රක ත්‍රිමාන ගතිය නැති නිසායි අපිට චිත්‍රයක් කියලා හිතෙන්නේ. දැන් ඇඳලා තියෙන එකක්. මේ දැන් ඔය TV එකේම හදලා තියෙන දැන් ඔච්චර මොන විදිහට පේන්නේ? ඒකනේ සජීවී ලක්ෂණයෙන්ම පේන්නේ. ඒක ත්‍රිමාන විදිහට අපිට පේන්නේ. ත්‍රිමාන විදිහට පේනකොට සජීවී ලක්ෂණය වෙනවා. මේ හැම එකක් මේ පේන දර්ශනීය තියෙන හැකියාව මේ. එතකොට ඔක ගොඩක් විස්තර කරන්න කිත් ප්‍රශ්න නිසා පටිසම්භිදා මග්ගයේ තෙසත්ත ඥානවල 16 වෙනි ගෝචර නානත් ඥානය ගැන බලාගන්න. එතකොට ගෝචර ධර්මයන් ගැන බලන්නේ කොහොමද, රූප ගැන බලන්නේ කොහොමද කියලා ඒකේ පෙන්නවා. රූපය කියන එක ගන්න, ගෝචර රූප කියන්නේ මොකද්ද කියන එක ගන්න ධම්මසංගණියෙන් පෙන්නවා. ගෝචර රූපේ විදර්ශනා කරන්න කොහොමද කියන එක පටිසම්භිදාමගෙන් පෙන්නනවා. උච්චරම කළා. ආධ්‍යාත්මික රූපය කියන එක ධම්මසංගණියෙන් පෙන්නවා. ඒක බලන හැටි, විදර්ශනා කරන හැටි පටිසම්භිදාමගෙන් පෙන්නනවා. අවුද්ගලිකාර්ථ මොකුත් නැහැ. ඒකෙදි කොහොමද බලන්නේ කියන ප්‍රත්‍ය බලා ගන්න දන්නේ නැත්නම් තමයි අපි තැනක් හෝ කෙනෙක් හෙවිය යුත්තේ. ඔය කියන නුවණවල ওই විදිහටම ඇති වෙච්ච දවසට තමයි අපි දෙක නිදෙන්නේ. ඊට පස්සේ මේ කියන ගිහිල්ලා ඒ යන්න බැරි වගේ අත. ඔන්න ඒ ටික මේ බාගේ උපාදාය රූපවල 9ක් හත්. තව තියෙන ඉන්ද්‍රිය රූපිය, පුරුෂේන්ද්‍රිය රූපිය, ජීවිතේන්ද්‍රිය රූපිය, කාය විඤ්ඤාති, අචි විඤ්ඤාති කියලා තියෙන රූප තියෙනවා. ඕකත් අපි ගෑවෙන්නවත් ඔය මේ විස්තරේ. ඒ කියන්නේ මම ඔය කියන්නේ ඇහැ කියන එක බලාගන්න පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා ඔය පිටකේ තියෙනවනේ. දැන් ඇහැ කියන්නේ අහුත්වා සම්භූතං හුත්වා නබවිච්ච. ඒ කියන්නේ එතකොට ඉඳගෙන